SBS Radio.
දෙදහස් දහනවය එක්දින ක්‍රිකට් ලෝක කුසලානය අවසාන වීමත් සමගම සියලුම ක්‍රිකට් ජාති නැත්තං ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් තම තමන්ගේ රටවල් සමග නැත්තං ඒ අදාළ තරගාවලි සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නට කාලය වෙන් කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවටත් මේ කාරණාව එසේමයි. ඉතින් මෙවැනි වූ තත්ත්වයක අපි අද දවසේදී සතිය ක්‍රීඩා විග්‍රහය ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. අපිත් සමග සුපුරුදු විදිහටම සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, ආයුබෝවන්, සුබෝදාසනක්. හොඳයි, අපි අද අපේ කතාබහ ආරම්භ කරන්නේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සම්බන්ධයෙන් කතාබහ කරමින්, විශේෂයෙන්ම ලෝක කුසලාන ඉතිහාසයේ අතිශය උණුසුම් අවසන් මහා තරගයේ විදිහට තමයි ක්‍රීඩා විචාරකයින් මේ තරගය හඳුන්වන්නේ. නමුත් මේ තරගයේදී කුමා ධර්මසේන සහ අනෙකුත් විනිසුරුවන්ගේ තීරණය සම්බන්ධයෙන්, විශේෂයෙන්ම අවසාන සුපිරි පන්දු ඕවරේ ඒ තීරණය සම්බන්ධයෙන් මේ වන විට දැවන්ත ආන්දෝලනාත්මක කතාබහක් තවමත් ඇති වී තිබෙනවා ක්‍රිකට් ක්ෂේත්‍රයේ. රංගන, අපි ඒ කාරණාව සම්බන්ධයෙන් මුලින්ම කතාබහ ආරම්භ කරමු.
මං හිතන්නේ මදුර ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මේ ආකාරයෙන් ලකුණු වලින් හෝ නැත්නම් කඩුළු වලින් තොරව තරගයක ඩ්‍රැග් ප්‍රහණයක් තීරණය වුණේ. මේක ප්‍රධානතම හේතුව තමයි මෙම තරගය පිළිබඳව කතා බහ කළොත් පළමුවෙන් පන්දුවට පහර දුන් නව ශ්‍රීලන්ත කණ්ඩායම ලකුණු 241ක් ලබා ගත්තා. පිළිතුරු ලෙස එංගලන්තේ ලබා ගත්තේ ලකුණු 241ක් සියල්ලන් දැවි නියමිත පන්දුවාර 50 තුළ. මේ අනුව තමයි පළමුවෙනි වතාවට ලෝක කුසලාන තරගාවලියකදී අවසන් මහා තරගයේ සුපිරි පන්දුවාරයෙන් තීරණය කිරීමට තීරණය වුණේ. නමුත් එහිදී එංගලන්ත කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 15යි, පිළිතුරු ලෙස නව ශ්‍රීලන්තේ ලකුණු 15ක් ලබා ගත්තා. ඒ අනුව තමයි 4-5 සංඛ්‍යාව මත තරගයේ ජයග්‍රහණය තීරණය කෙරුණේ. ඒ අනුව නව ශ්‍රීලන්ත කණ්ඩායම තමන්ගේ පළමු නියමිත පන්දුවාර 50 තුළ 4-5 14ක් සහ 6-5 2ක් වාර්තා කරගෙන තිබුණා. එංගලන්ත කණ්ඩායම තමන්ගේ නියමිත පන්දුවාර 50 තුළ 4-5 22ක් සහ 6-5 2ක් වාර්තා කරගෙන තිබුණා. ඒ අනුව තමයි වැඩි 4-5 සංඛ්‍යාව මත එංගලන්ත කණ්ඩායමට ජයග් ප්‍රහණය තීරණය කෙරුණේ. එංගලන්ත කණ්ඩායමේ අවසන් පන්දුවාරයේදී ඔවුන්ට ජයග් ප්‍රහණය සඳහා ලකුණු 15ක් අවශ්‍ය වුණා. එක් අවස්ථාවක බෙන් ස්ටෝක් 6-5ක් ලබා ගත්තා. ඉන් අනතුරුව ලකුණු 2ක් සඳහා දිව යන අතරතුරදී පන්දුව ලබා දීමේදී එම පන්දුව බෙන් ස්ටෝක්ගේ පිච්චේ වැඩි 4 සීමාව ඉක්මවා යාමේදී විනිසුරු කුමා ධර්මසේන එය ලකුණු 6ක් ලෙස සංඥා කළා. ක්‍රිකට් නීතියට අනුකූලව පිටිකරුවන් දෙදෙනා දෙවන ලකුණ සම්පූර්ණ කර නොතිබූ නිසාවෙන් එහිදී හිමිවීමට නියමිතව තිබුණේ ලකුණු 5ක් පමණක් බව මේ වන විට තොරතුරු වාර්තා වනවා. විශේෂයෙන්ම හිටපු විනිසුරුවරයෙකු වන සයිමල් ටෝෆල් ප්‍රසිද්ධියෙන් ප්‍රකාශ කර තිබුණා විනිසුරු කුමා ධර්මසේනගේ තීරණය වැරදි බව. ඒ අනුව නීතියට අනුව හිමිවිය යුත්තේ ලකුණු 5ක් පමණක් බව, ඒ අනුව යම් ආකාරයකින් ලකුණු 5ක් පමණක් හිමි වුණා නම් ඒවස්ථාවේ සුපිරි පන්දුවාරයකට නොගිහින් තරගයේ ජයග්‍රහණය නව ශ්‍රීලන්ත කණ්ඩායමට හිමිවනවා. නමුත් ඒ අවස්ථාවේදී නව ශ්‍රීලන්ත නායක කේන් විලියම්සන් පවා විනිසුරු ධර්මසේනගේ තීරණයට එරෙහිව යමක් පිටියේදී ප්‍රකාශ කළේ නැහැ. සමස්තයක් ලෙස මේ තරගයම කුමා ධර්මසේනට ඉතරම්ම සුබදායක තරගයක් වුණේ නැති බවක් සඳහන් කරන්නට ඕනේ. නමුත් මෙහිදී විනිසුරු ධර්මසේන අතින් සිදු වූ වරදක් තමයි ඔහු ඍජුවම මෙහිදී තීරණය දැනුම් දුන්නා ලකුණු 6ක් හිමිවන බව. ඔහුට අවශ්‍ය නම් හැකියාව තිබුණා තරගයේ තුන්වන විනිසුරුගෙන් විමසන්නට කොයි ආකාරයෙන්ද පිටිකරුවන් ඒ වන විට තමන්ගේ සීමාවල සිටියේ කියලා. නැතිනම් ඔවුන් දෙවන ලකුණ සම්පූර්ණ කරගෙන සිටියේ නැහැ. මෙන්න මේ කරුණ නිසාවෙන් තමයි ඔහුට විරුද්ධව දැඩි චෝදනා සමාජ මාධ්‍ය ඔස්සේ පවා එල්ල වෙමින් තිබුණේ. නමුත් මෙම තරගයෙන් පසුව එම අවස්ථාවට මුහුණ දුන් එංගලන්ත පිටිකරු බෙන් ස්ටෝක් සඳහන් කර තිබුණා තමන් තම ජීවිත කාලයේ පුරාවටම නව ශ්‍රීලන්ත නායක කේන් විලියම්සන්ගේ සමාව ඉල්ලා සිටින බව. කෙසේ වෙතත් මෙන්න මේ කරුණු කාරණා මත තමයි ඉතාමත්ම තියුණු අවසානයක් ළඟා කර දෙමින් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිමාවට පත් වුණේ. නමුත් කිසිදු අර්බුදකාරී තත්වයක් නැහැ. එහිදී ජයග්‍රහණය සමරමින් එංගලන්තය ඉතාමත්ම සතුටට පත්වනවා. වසර 44ක ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ තරගාවලි 12ක් අවසානයේදී ඔවුන් සමත් වනවා පළමු වතාවට ලෝක ශූරීන් බවට පත්වන්න. ඔබට මතක ඇති මදුර 2016-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පන්දුවාරයේදී එංගලන්තයෙන් ජයග්‍රහණය උදුරා ගත්තේ කොදෙව්වන් මේ බෙන් ස්ටෝක්ගේ පන්දුවාරයක් හමුවේ. නමුත් ඒ අවමානයෙන් තමන්ගේ මව්බිම මෙවර බේරා ගන්නට බෙන් ස්ටෝක්ස් සමත් වුණා අවසන් පන්දුවාරයේදීම. ඒ අනුව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව එංගලන්ත කණ්ඩායමට හිමි වුණා. සත්කාරක එංගලන්තයට බොහෝ දිනා තරගාවලියට පෙර සිටම බලාපොරොත්තු වුණේ එංගලන්තය තමයි මේ සඳහා සුදුසුම කණ්ඩායම බව. ඔවුන් 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් වීමෙන් පසුවම දැවැන්ත වෙනස්වීම් රැසක් තමන්ගේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ සිදු කළා. එහි ප්‍රතිඵල තමයි ඔවුන් මේ වන විට භුක්ති විඳින්න සිටින්නේ.
හොඳයි, අපි ඊළඟට කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්. පෙරේදා දවසේදී ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විශේෂයෙන්ම මේ එළඹෙන බංග්ලාදේශ තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවන් ඇතුළු සියලුම පුහුණු කාර්ය මණ්ඩලය තම දුරවලින් ඉල්ලා අස්වන ලෙසට නියෝග කර තිබෙන බවක් අපිට ප්‍රවෘත්ති මගින් අනාවරණය වුණා. අපි කැමති රංගන මේ පිළිබඳව කතා බහ කරන්න. දැනට මොන වගේ තත්ත්වයක්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නැත්නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඇතුළාන්තයේ පවතින්නේ?
මම හිතන්නේ තව දුරටත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට යන ලක්ෂණ නම් නොවේ පෙන්වන්නේ මදුර සඳහන් කරන්නට ඕනේ. ක්‍රීඩා අමාත්‍යවරයා ඍජුවම සඳහන් කර තිබුණා තමන්ට අවශ්‍ය වුණා ලෝක කුසලාන තරගාවලියට පෙරක් මේ වෙනස්කම් සිදු කරන්නට. නමුත් කාල වේලා නොමැති නිසාවෙන් ඔහු එතෙක් ඉවසා සිටි බව, නමුත් ඉන් අනතුරුව තමයි ඔහු සඳහන් කර තිබුණේ මේ එළඹෙන බංග්ලාදේශ එක්දින තරගාවලියෙන් පසුව වහාම මේ කණ්ඩායම ඉවත් විය යුතු බව. ඔවුන්ට තනතුරු වලින් ඉවත් වන ලෙස පමණයි දන්වා තිබෙන්නේ. මක් නිසා දෙයක් ඔවුන්ගේ ගිවිසුම් සම්බන්ධයෙන් හරින් ප්‍රනාන්දු ඇමතිවරයා ඉන් අනතුරුව සලකා බලන බව තමයි පවසා තිබුණේ. මක් නිසා දෙයක් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම පැවති මාධ්‍ය හමුවේදී චන්දිකා හතුරුසිංහ මහතා සඳහන් කර තිබුණා තමාගේ සේවා කාලයේ ගිවිසුම 2020 අවසානයේ දක්වා පවතින නිසාවෙන් එතෙක් කටයුතු කිරීමට තමා බලාපොරොත්තු වන බව. නමුත් ඔහුට ප්‍රධාන පුහුණු කාර ධූරයේම ලබා දීමේ කිසිදු ගිවිසුමක් නැහැ. යම් ආකාරයකින් ඔහු ඉවත් නොවනවා නම් ඊටත් ක්‍රමවේද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සතුයි. ඒ අනුව යම් ආකාරයකින් ඔහුට කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නැතිනම් වයස අවුරුදු 19-15 කණ්ඩායමේ පුහුණු කාර ධූරයේ ලබා දීමට ඉඩ තිබෙනවා. එසේ වුවහොත් එතනින්ම ඔහුගේ ජාත්‍යන්තර පුහුණු කාර ධූරය එතනින් නිමාවට පත්වන බවත් සඳහන් කරන්නට ඕනේ. මේ වන විට වාර්තා වනවා ඔහු නැවත වතාවක් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කණ්ඩායමක් සමග රහසිගතව සාකච්ඡා කරමින් සිටින බවත්, ඉදිරියේදී ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස එක් වන්නට. ඔහුගේ සේවා කාලය 2017 නොවැම්බර් මාසයෙන් පසුව මේ දක්වා ඉතාමත්ම අසාර්ථක සේවා කාලයක් බවත් සංඛ්‍යා දක්ත ඉදිරිපත් නොකළත් හැමදෙනාම පිළිගන්නා කාරණාවක්. ඒ අනුව තමයි මදුර අපට බොහෝ විට වාර්තා වනවා මහේල ජයවර්ධන ඉදිරියේ සිටින බව ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණු කාර ධූරයේ සඳහා. මේවා කිසිවක් නිල ආරංචි මාර්ග නොවන බවත් සඳහන් කරන්නට ඕනේ. ගැරි කර්ස්ටන් වගේම ටොම් මූඩි අතර මහේල ජයවර්ධන සිටින බව වාර්තා වනවා. නමුත් මහේල මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් ඉදිරිපත් කර නැහැ. මේ අතර තමයි වාර්තා වන්නේ මහේලට ඉන්දියාවෙන් ආරාධනාවක් ලැබී තිබෙන බව. විශේෂයෙන්ම මුම්බා ඉන්දියන්ස් කණ්ඩායමේ වගේම මහේල රෝහිත් සුසංයෝගය සමස්ත ඉන්දියාවටම ගෙනෙන්නටත් බලාපොරොත්තු වන බව තමයි වාර්තා වන්නේ. ඉන්දියාවත් බලාපොරොත්තු වනවා රවි ශාස්ත්‍රි ඇතුළු තමන්ගේ පුහුණු කාර කණ්ඩායමම ඉවත් කරන්නට. ඒ අනුව ලෝකයේ බොහෝ කණ්ඩායම් මේ ආකාරයෙන් ක්‍රියා කරමින් සිටිනවා. බංග්ලාදේශ කණ්ඩායමත් තමන්ගේ සියලුම පුහුණු කාර මණ්ඩලය මේ වන විට ඉවත් කර තිබෙනවා. ඒ අනුව තමයි ශ්‍රී ලංකාවෙත් මේ ක්‍රියාමාර්ගය අනුගමනය කර තිබෙන්නේ. තවම ඉදිරියට පත්වන්නේ කුමන පුහුණු කරුවාද යන කාරණාව සම්බන්ධයෙන් කිසිවක් සඳහන් වන්නේ නැහැ. නමුත් මදුර සඳහන් කරන්නට ඕනේ මේ දේශපාලන මැදිහත් වීමෙන් ඇති වී තිබෙන තත්ත්වය තුළ තවත් මාස 5කින් නැතිනම් මාස 6කින් පමණ ශ්‍රී ලංකාවේ ඡන්දයක් පැවැත්වීමටත් නියමිතව තිබෙනවා. ඒ අනුව යම් ආකාරයකින් දේශපාලන වෙනස්වීමක් සිදු වුවහොත් මේ සිදු කරන්නා වූ වෙනස්කම් වලත් ආයු කාලය පිළිබඳව අපට නිශ්චිතවම යමක් සඳහන් කරන්නට හැකියාවක් නැහැ. ඒ අනුව අනවශ්‍ය දේශපාලන බලපෑම් නම් සිදු නොවිය යුතුයි. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කරුවන් ඉවත් නොවනවා නම් මේ තත්ත්වය තුළ යම් ආකාරයකින් දේශපාලන මැදිහත් වීමක් අවශ්‍ය බවත් සඳහන් කරන්නට ඕනේ. අපට ඊයේ දිනේදී වාර්තා වුණා මදුර ICC තීරණයක් ගෙන තිබෙනවා සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ පූර්ණ සාමාජිකත්වය අහෝසි කරන්නට. මක් නිසා දෙයක් ඔවුන් නිලවරණයක් පවත්වා නැහැ. සාමාජික ඡන්දයෙන් ඒ වගේම නිරන්තර දේශපාලන මැදිහත් වීම ඔවුන්ගේ ක්‍රිකට් පාලක මණ්ඩලයට තිබෙනවා. මේ නිසාවෙන් මෙය අත්හිටුවීමට තමයි ICC තීරණය කර තිබෙන්නේ. එක් අවස්ථාවක ශ්‍රී ලංකාවටත් මේ තර්ජනය තිබුණා. නමුත් අවසන් වතාවට ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා නිලවරණය පවත්වන බවට ICC නිලධාරීන් හමු වී සාකච්ඡා කිරීමෙන් පසුව තමයි අවසන් දින වකවානු වෙන්නුනේ. ඒ අනුව මෙය සුළුවෙන් දැකිය හැකි තත්ත්වයක් නොවේ. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියේදී ඉදිරි වසර 4 දැන්ම ආරම්භ කළ යුතුයි. නැතිනම් මීළඟ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියත් ආසන්න වීමෙන් පසුව තමයි මෙවර තරගාවලියේදී තේම අපට සැලසුම් සකස් කිරීමට සිදුවන්නේ. ඒ අනුව මේ මොහොතේම මේ සඳහා ඉතාමත්ම දැඩි තීන්දු තීරණගෙන ඉදිරි අනාගතය සකස් කළ යුතු බවත් සඳහන් කරන්නට ඕනේ.
අපි ඊළඟට අපේ අවධානය යොමු කරන්නේ එළඹෙන බංග්ලාදේශ සහ ශ්‍රී ලංකා එක්දින තරගාවලිය සම්බන්ධයෙන්. මේ වන විට ඒ සියලුම තරඟ කාලසටහන් නිකුත් වී හමාරයි. ලබන සතියේදී මේ තරගාවලිය ආරම්භ වීමට නියමිතයි. රංගන, මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සූදානම පිළිබඳව අපි කතා බහ කරමු.
මේ තරගාවලියට එක්දින තරඟ තුනක් පමණයි මදුර අයත් වන්නේ. බංග්ලාදේශ කණ්ඩායම මේ වන විට නම් කර තිබෙනවා ශ්‍රී ලංකාවට පැමිණෙන. ඔවුන් 23 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. 26, 28 සහ 31 යන දිනවලදී මේ එක්දින ජාත්‍යන්තර තරඟ තුන ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දිවාරාත්‍රී තරඟ ලෙස පැවැත්වීමට නියමිතයි. මෙම තරඟාවලියේ පළමු තරඟයේ තමන්ගේ අවසන් එක්දින තරඟයේ බව ශ්‍රී ලංකා වේගපන්දු යවන සුරේක ලසිත් මාලිංග මේ වන විට දැනුම් දී තිබෙනවා. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පවසා තිබෙනවා ඔහුට මේ සමස්ත තරඟාවලියේම ක්‍රීඩා කරන ලෙස. නමුත් මාලිංග පවසා තිබෙනවා මේ වන විට තමන් දැඩි වෙහෙසකට පත් වී තිබෙන බව. ඔහු මේ වන විට සිටින්නේ ඔස්ට්‍රේලියාවේ. ඔහු අද දිනේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමටත් නියමිතයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් නම් කර නැහැ. ඉදිරි දින කිහිපයේදී ඔවුන් නම් කිරීමට නියමිතයි. ඒ වගේම ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ මේ ගමන් කරන්නේ අවසන් කාලයේ බව සඳහන් කරන්නට ඕනේ. බොහෝ විට තේරීම් කමිටුව මේ තරගාවලියෙන් පසුව වෙනස් වීමට ඉඩ තිබෙනවා. ඒ අනුව බංග්ලාදේශ තරගාවලිය තමයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු තරගාවලිය. අපි බලමු මේ තරගාවලියේදී කුමන වෙනස්කම් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට එක් වේවිද කියා.
හොඳයි, අපි අවසාන වශයෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දිනවල පැවැත්වෙන දැල්පන්දු ලෝක ශූරතා තරගාවලිය සම්බන්ධයෙන්. ශ්‍රී ලංකා කණ්ඩායමේ තරඟකාරීත්වය සහ ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩිකාව පිළිබඳවයි අපි අවසාන වශයෙන් අද දවසේදී අවධානය යොමු කරන්නේ.
15 වන නෙට්බෝල් ලෝක ශූරතා තරගාවලිය මේ වන විට පැවැත්වෙනවා මදුර එංගලන්තයේ ලිවර්පූල් හිදී. මෙම තරගාවලියට රටවල් 16ක් සහභාගී වී තිබෙනවා. මේදී සඳහන් කරන්නට ඕනේ ශ්‍රී ලංකාව මූලික වටේදී තරඟ වැදුනා. ඒ කාණ්ඩෙන් මේදී ශ්‍රී ලංකාව ජිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ලකුණු 79-49ක් ලෙස පරාජයට පත් වුණා. උතුරු අයර්ලන්තයේ හමුවේ ලකුණු 67-50ක් ලෙස පරාජයට පත් වුණා. ඒ වගේම ලෝක ශූර ඔස්ට්‍රේලියාව හමුවේ ලකුණු 99-24ක් ලෙස පරාජයට පත් වුණා. ඉන් අනතුරුව ශ්‍රී ලංකාව ඊ කාණ්ඩයේ යටතේ නැවතත් තරගාවලියට එක් වුණා. 13 වන ස්ථානයේ සිට 16 වන ස්ථානය දක්වා තීරණය කරන්නා වූ තරඟ සඳහා මෙහිදී ශ්‍රී ලංකාව සිංගප්පූරු හමුවේ තරඟයේ පමණයි ජයග්‍රහණය කරේ. ලකුණු 88-50ක් ලෙස එම තරඟයේ ජය ගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ වගේම සැමෝවා කණ්ඩායම අතර පැවැත්වුණු තරඟයෙන් ලකුණු 65-55ක් ලෙස තීරු තරඟකින් පසුව ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා. ඒ වගේම පීජී කණ්ඩායම සමගින් ලකුණු 59-44ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා. ජාත්‍යන්තර වර්ගීකරණයේ ශ්‍රී ලංකාව සිටින්නේ 18 වන ස්ථානයේ. ඒ අනුව යම් ආකාරයකින් අද දිනේදී පැවැත්වෙනවා 15 වන සහ 16 වන ස්ථානයේ තීරණය කරන්නා වූ තරඟයේ ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර. එහිදී ශ්‍රී ලංකාවට හැකියාව තිබෙනවා මේ ස්ථාන දෙකකින් තරඟාවලිය නිමාවට පත් කරන්නට. 2011 වසරේදී නම් ශ්‍රී ලංකාව 14 වන ස්ථානයෙන් තරගාවලිය නිමාවට පත් කරන්නට සමත් වුණා. නමුත් මෙවර එය 15 හෝ 16 ස්ථාන දක්වා දිගට ඇදී ගොස් තිබෙනවා. නමුත් සඳහන් කරන්නට ඕනේ මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාවේ තර්ජනයේ ශිවලිංගම් තමන්ගේ පන්දු විදින්නියක ලෙස සාර්ථකත්වයේ 97% ලෙස රඳවාගෙන තිබෙනවා. ඒ වගේම මදුර තරගාවලියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කර තිබෙන්නේ ඇයි? ඇය මේ වන විට ලකුණු 235ක් වාර්තා කරන්නට සමත් වී තිබෙනවා.
ඒ පුවතත් සමගින් අපි අද දවසේදී අපේ සතියේ ක්‍රීඩා විග්‍රහය නිමවට පත් කරන්නයි අපි සූදානම් වෙන්නේ. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමු වෙමු ගෙවිගෙනන සතියේ උණුසුම් ක්‍රීඩා තතුවිත් සමග. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමු වෙමු. සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.
Hear more stories in your language by visiting sbs.com.au.